වේදනාවක් අද පොරොත්තුසත්ව වේදනස බොහෝම ශ්‍රද්ධාවෙන් ගබල් ගබල් නොවේ කටයුතු කරනා තිබුණා. ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් කෙරෙහි සැදෙන චිත්ත ප්‍රවාහගෙන මේ ජාති ජරා මරණකින් සංඛ්‍යාත සංසාර දුකින් මිදෙර වෙන්නට තුනුරුවන් හැද වෙන පිටක් හරණක් නෑ කියන වචනය කටින් වචනෙන් මතුවන ක්‍රියාව තුළින් කරගෙන ඒ ජරා මරණයකින් මිදෙර වෙන ධර්මා ධර්මය අවබෝධ කරගන්නා වූ අදහසින් හැම දෙනාම මේ ආසනයට ඇවිල්ලා දේවා සමාදන් වුණා. ඉතින් අද දවස පුරාමිට හැම දෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. තම තමන් යම් සත්අදහසකින් පැමිණියනම් ඒ තමන් පැමිණි සත්අදහස සාර්ථක කරගන්නට වෙනතට වඩා හොඳ කායික සංවරයක් වාචික සංවරයක් හදාගන්න එක තමයි මේ සීලය තුළින් බලාපොරොත්තු වුණේ. එහෙම කායික වාචික සංවරයක් හදාගත්තේ එහෙම නැතිනම් මේ පිළිවෙත් සමාදන් වුණේ කුමක් සඳහාද කියන කාරණාව පැහැදිලි කරලා පෙන්නන්න පුළුවන් සූත්‍රයක ගාථාවක් තමයි මාතෘකාවෙන් තිබුණේ. ඊට කලින් අපි පොඩ්ඩක් මතක් කරගත යුතුයි පින්තුනි, ඔබත් මමත් අපි හැම දෙනාම අනව රාග සංසාරික කෙලවරක් නොපෙනෙන කෙලවරක් පනවන්නට බැරි සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් එන අය. නමුත් භවයෙන් ගහිලා නිසා අපිට පෙනෙන්නේ නැහැ. නමුත් අපිට අතීත භවයේ නොපෙනුනත් තමන් උපත්ති වශයෙන් පෙමිණි මේ භවයේ තමන්ට පෙනෙනවනේ. මනුස්ස ලෝකයේ ස්වභාවයෙන් හඳුන්වන්නේ සුගතියක් කියලා. දුගතියක් යන ගණයට යන්නේ නැහැ. සුගතියක් වූ මනුස්ස ලෝකයේ ඉපදিলা මේ තරම් ජීවිතයකට ප්‍රශ්න එනවනම් කරදර එනවනම් කම්කටොළු ගලාගෙන එනවනම් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයන් එනවනම් අප්‍රිය අමනාප ස්පර්ශයන් අපි කරා එනවනම් දුකටියක පැවැත්ම කිබඳු වෙද ඇදයි කියලා අනුමාන ඥානය නුවණක් තේරෙන බුදු විතර ගන්න පුළුවනි. පින්වතුනි, මෙබඳු සසරක කෙලවරක් නැති භව ගමනක අපි හැමදෙමින් මේවා ඒ සංසාර ගමනෙන් ඒ භව කතරින් අපිට කවදා මහරි දවසක එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්ද ශාසනය ඇතුල් කරගෙන ඒ අමාමෑණන් වහන්සේ සත්‍යයන් කෙරේ මහා කරුණාවෙන් දේශනා කරන සත්ධර්මය දැන ඉගෙනගෙන එක නුවණින් මෙනෙහි කරලා ඇතිවෙන අවබෝධය තුළින් ඉතින් ඒකට තව බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකමට අවශ්‍ය නැහැ. අපිට බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවේ බොහෝම මෙත්තිති ඒ හැම දෙයක්ම කරලා තියෙනවා. යම්මෝ භික්ඛවේ සත්තාරා පරණියා සාවකානං හිතේසිනෝ සාවකානං අනුකම්පකේන කතනෝ තම්මය ඒතානි භික්ඛවේ උක්කමූලාන ඒතානි පුඤ්ඤාගාරාණි ජායත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විපටිසාරණ අහුවත්ත කියල තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරනවා. ඒ කියන්නේ ශ්‍රාවකයන් කෙරෙහි හිතේ ජීවූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමකට යුතුනම් මහණෙනි සියල්ලම මම නුඹලට කළා තියෙනවා. ශ්‍රාවකයන් කෙරෙහි දේශීයු ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමකට යුතුනම් ඒ සියල්ලම නුඹලෙන් මම කළා තියෙනවා. මේ හිස් ගෙවල් තියෙනවා, ගස් මුල් තියෙනවා, අරණ්‍යම් තියෙනවා, අප්‍රමාදීව ධ්‍යාන වඩන්න, අප්‍රමාදීව භාවනා කරන්න, ප්‍රමාද වෙන්න එපා, ප්‍රමාද වෙලා පස්ව විපිලි කරවෙන්න එපා. අම්මා කර්මානුශාසනාදී මේ අපගේ අනුශාසනාවයි කියලා භාගතුන් වහන්සේ මතක් කරලා තියෙනවා. එනිසා අමරණීය බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි විශේෂීව අපි කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු සම්මදයක්ම කළා තියෙන්නේ. ඉතින් ඒ ටික මනාව දැන ඉගෙනගෙන අප්‍රමාදීව සතර ගෙවා ගන්න හැම දිනම වීර්යවන්ත වෙන්න කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම දෙවල් දොරවල් වල ඉන්නකොට අපිට හිතට තේරෙන්නේ, හිතට හැඟෙන්නේ, හිතට වැටෙන්නේ මට ස්වාමියා ඉන්නවා, බිරිඳ ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට තමන්වත් නැතුව කුතුබුත්තා කුතුලන පුත්තු කොයින්ද තනයක් කොයින්ද කියලා. බාහිර වස්තුන් ගැන කවර කතාද හොඳට ටිකක් සිහිනුවන ඇතුව මෙනෙහි කරලා බලන්ට, ඇස් ඇතුව ලෝකෙ දිහා බලන්ට, අපි කෙනා කෙනා මම මමමයි කියපු මේ ශරීරයවත් අපිට සසර පිහිට පිණිස, අපිට උපකාර පිණිස පවතින්නේ නැහැ. මේ අවුරුදු 50 පස්සේ මේ ශරීරයට වෙන්නේ මොකද්ද කියන එක තාම තමන් ධර්ම ශරීරයට නොවුනත් තමන් වගේ මාත්ම භාවයේ පවත්වපු අනිත් අය පරිහරණය කර ශරීරයන්ට වෙච්ච දේ වෙන දේ බලලා අපිට හිතා ගන්නට පුළුවනි. මේ ශරීරයෙන් විඥානය නිරුද්ධ වෙලා ආවිෂේ නිදිලා උෂ්ණේ නැති වෙච්ච වෙලාවට වැඩි දවසක් පවතින්නේ නැහැ. දවසක් දෙකක් යනකොටම ඉදින්දලා නිදිලා පුපුරලා සැරව ගලන සම්පූර්ණම මේ ශරීරයේ නිදිලා යනවා. නොයෙක් විදිහේ ලක්ෂ ධනම් පනුවන්ට නිවාසනයක් වෙනවා මේ ශරීරය. එබඳු තමන් යයි ගත්තා වූ මේ ශරීරයක් අතහැරෙනකොට අපිට බාහිර වස්තු හෝ අපේ වූ මගේ වූ අපිට රැකවරණය පිණිස, මට රැකවරණය පිණිස පවතින වෙන භෞතික වස්තුවක් හෝ නැද කෝ ඉන්න තියෙන්න පුළුවන්ද කියලා හැමදෙනාම සීකල බලන්න. එහෙම සිහි කරලා බලනකොට තේරෙයි අත්තායත් නොනාතු කොහිනාතු පරෝසියා තමන්ට තමන්ගේම පිහිට මෙතක වෙන කිසිවෙකුගේ පිහිටක් නෑ කියලා හොඳට නෝන මෙහෙමි කරනකොට අපිට වැටෙහි තේරෙයි. ඒ නිසා අප්‍රමාදීව මේ මනුස්ස ජීවිතය ලැබුණු වෙලාවේ මේ වගේ සසර දුක්ගිනි නිවන සද්ධර්මයක් දේශනා කළ ශාස්ත්‍රුන් වහන්සේ නම නෛර්යානික ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන ගන්නට හැම දිනම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. පින්මුතුනි මේ වගේ අපි සේනාසනයකට ඇවිල්ලා පන්සලකට ගිහිල්ලා බනහන වෙලාවට ඇහෙන වෙලාවට නම් සංවේග ගතියක් අපේ සිත් තුළ ඇති වෙනවා. නමුත් අපි බොහෝ සෙයින් මේක අමතක කරනවා. ඒ ධර්මය අහගත්තු දැනගත් ඉගෙනගත් ධර්මයේ හිතේ හිතේ පුරුදු කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වගේම සසර නිස්සාර බව, අනියත ස්වභාවය, අපේ ජීවිතවල ඇති අනාත ස්වභාවය අපි මෙනෙහි කරන්නේ. ඒ නිසයි පින්වතුනි, ගිහි ගෙවල් පැත්තේ නැත්තම් තමන්ගේ ගෙවල් දොරවල් පැත්තේම හිත සාරවත්යෙන් අරමුණු කරමින් අරමුණු කරමින් බැඳිලා තියෙන්නේ. අපි ඉන්න වටපිටාවේ තියෙන නිස්සාර බව කෙනෙකුට මෙනෙහි කළොත්, කෙනෙකුට තේරුණොත්, අන්න එයාට මේ ධර්මයේ වටිනාකම දැනෙනවා, ධර්මයේ වටිනාකම තේරෙනවා. ඉතින් මේ සූත්‍රය විස්තර කරලා දෙන්න ඉස්සර වෙලා මම මේ ටික මතක් කළේ, එකට එකතු වෙලා ඉන්නකොට අපිට හිතෙන්නේ අපි බොහෝ ආරක්ෂිතයි, පිහිටක් සරණක් ඇතුවයි ඉන්නේ කියලා. නෑ පින්වතුනි, අපි ඔක්කොමලා මේ සතර ඉන්න හැම කෙනෙක්ම අනාරක්ෂිතයි, පිහිටක් සරණක් නැතුවයි ඉන්නේ. අපි කිසිම කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් කිසිම දෙයක්, කිසිම කෙනෙක් මේ සංකත ලෝක ධාතු තුල නැහැ. මේ සංකත ලෝකයේ ඇතුලේ නැහැ. යම් කිසි උපකාරයක් පිටක් ලැබෙනවා නම් මේ ගත කරන අවුරුදු 50ක හැටේ ජීවිතයේදී පිට ලැබී උපකාර ලැබේ. නමුත් සසර පැවැත්ම කියලා කියන්නේ අපේ සම්පූර්ණ සංසාර ගතිය කියලා කියන්නේ මේ අවුරුදු 50ක හැටක පැවැත්ම නෙවෙයි කියන කාරණාවත් මතක් කරනවා. ඒට එයින් ඔබට ගිය ඉතා දීර්ඝ සංසාරයකටයි අපි හැම දෙයක්ම අවුත්ින්න වෙලා තියන්නේ කියන එකත් මතක් කරනවා. අද මේ ජීවිතයේ තියෙන කුමන දෙයක් සඳහා හෝ ප්‍රමාදීව කටයුතු කළා සසරට වැටුණොත් සසරටපත් වුණොත් අපි බේරගන්න මේ කිසි කෙනෙක් කිසි දෙයක් එන්නේ නැති බව හැම දිනම මතක තබා ගන්නට ඕනේ. පෙර ජීවිතවල මේ වගේම අපිට ලෝකයේ උරුම වෙලා තිබුණා. නෑදෑය වස්තු අපි මතකයේ තිබුණා. ඒව ගෝපනය කරන්ට, ආරක්ෂා කරන්ට, උද්දීපනය කරන්ට අපේ හිත කය යොමු කළා. ධර්මයේ කෙරෙහි හිත යොමු නොකොට කටයුතු කළා. එහෙම කළ බව සාක්ෂියක් තමයි තාම අපි සසරේ ඉන්න බව. එබඳු ප්‍රවැත්මක් ඇතිකම නිසාම අද අපි මෙබඳු සසර ගමනේ මෙබඳු තැනකට පත් වුණා. පින්වත්නි, පෙර නෑදෑයෝ, පෙර වස්තු තමන්ගේ මේ ජීවිතයේ දුක ගෙවා දාන්න ඉදිරිපත් වෙනවද කියලා බලන්න එම් කවුරුවත් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ජීවිතයේ සතු කිසිම කෙනෙක් කිසිම දෙයක් සසර තමන් එක්ක තමන්ගේ හෙවනැල්ල වගේ සංසාර ගමන දිගේ ඇවිල්ලා තමන්ට පිට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන එකම පිට එකම රැකවරණය මේ සත්‍ධර්මයේ අවබෝධයයි, සත්‍ධර්මයයි තුනුදුවනුයි. ඒ බව මතක තබාගෙන ඉතාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලේ එක්තරා දවසක රාත්‍රී මධ්‍යම යාමේ මුළු ජේතවනාරාමයම බබළුවමින් විශාල ආලෝකයක් ඇතිව එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අන්තෝ ජත පරිජත ජතය ජකිත පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයි මං විචිතේ ජත. ගෝතමයන් වහන්සේ නුඹ වහන්සේගෙන් ඔබ වහන්සේගෙන් භාගතුන් වහන්සේගෙන් අහනවා, මේ සත්ව ප්‍රජාව ඇතුළතත් ගැට ගැටලු බාහිරත් ගැටලු ආධ්‍යාත්මික බාහිර දෙතැක්කිරීම ප්‍රශ්න ගැටලු ගැටලු පිට ගැටලු කවරෙක් නම් මේ ගැටලු නැත්තම් මේ ගැට සිඳලදා ගන්නවද, මේ ගැටලු නිරාකරණය කරගන්නවද, මේ ප්‍රශ්න වලින් මිදෙනවද කියලා ඇහුවා. ඒ විලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භවය ආස්ථාපෙන් නිපකෝ දුක්ඛෝ සෝයි මං විචිතේ චත. යම් කිසි කෙනෙක් සීලේ පිහිටලා චිත්තං පඤ්ඤංච භවය හිතද නුවණද වඩනවා නම් ආස්ථාපෙන් නිපකෝ භික්ෂු භික්ඛු නිතරම විමසන නුවණ ඇති ඒ භික්ෂුව නැත්නම් ඒ කෙනා විචිතේ චත මේ ගැට ලෙහා ගන්නවා, නිගැට කර ගන්නවා, මේ ගැටලු ලෙහා ගන්නවා, ප්‍රශ්න ලෙහා ගන්නවා කියලා. පින්වතුනි බලන්ද අපේ ජීවිතයේ ලෙහා අන්තෝ ජට ඇතුළතත් ප්‍රශ්න ඇතුළතත් ගැටලු තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් පිළිබඳව මොනතරම් තමන්ට හිතේ අවුල් වියවුල් ප්‍රශ්න ගැටලු තියෙනවද කියලා, තමන්ගේ කයේ ලෙඩ රෝග ස්වභාවය, කායේ ඇතිවෙන අබල දුබලකම් ගැන, ඒ වගේම තමන්ගේ තමන්ට ඉදිරියේදී මොන වුණ අපහසුතාවයන්ට පත්වෙන්න වෙයිද කියන එක ගැන හැම වෙලාවෙම ප්‍රශ්න. ඒ වගේම අනිත්‍ය තමන්ට උපවාද කරයිද, චෝදනා කරයිද, බණේද, නින්දා පාස කරයිද, දොස් කියයිද ප්‍රශ්න. අනේ අපරාධි මම මේ දේ කළේ, අනේ අපරාධි මම මේ දේ කිව්වේ, හැම වෙලාවෙම තමන් නිසා තමන්ගේ හිතට ප්‍රශ්න. අනේ අපරාධි මම මේ වැඩේ කළේ නැත්තේ, අනේ අපරාධි මම මේ දේ කිව්වේ නැත්තේ, තමන් නොකළ දේ ගැන ප්‍රශ්න. ඒ වගේම තමන්ගේ ජීවිතය පිළිබඳව, කය පිළිබඳව ප්‍රශ්න. මේ වගේ හැම කෙනෙකුටම ලෝකෙ ගත්තාම ඇතුළතත් ගැට නැත්තම් ගැට ප්‍රශ්න. තමන් කෙරෙහි, තමන් ගැන, අනිත් අය නොයෙක් උපවාද චෝදනා කරයිද හැම වෙලාවම බයෙන් ද්‍රීතියෙන් ඉන්නේ. ඒ වගේම තමන්ගේ ප්‍රගත්ම ගැන, ජීවිතයේ ප්‍රගත්ම ගැන, ජීවිතයේ ජීවත් කිරීම ගැන ප්‍රශ්න. කොහොමද හෙට දවස මම ජීවත් වෙන්නේ කියලා. බහිජත ඒ විතරක් නෙමේ, තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමියාගේ ප්‍රශ්න, ගිරින්දගේ ප්‍රශ්න, ගෙවල් දොරවල ප්‍රශ්න, නයතුරුස් වල ප්‍රශ්න, ඒ වගේම ඉඩකඩම් වල ප්‍රශ්න, එහෙම නැත්නම් අනිත් යාළුවන්ගේ ප්‍රශ්න, මේ වගේ බාහිර තමන්ට නොයේ විදියේ ප්‍රශ්න ගැටළු කරදර. එතකොට ජීවිතය කියලා ගත්තහම ජටයි ජටිත පජ මේ ප්‍රශ්න වලින් වෙලිලා ජීවිතය කියන එක, මේ ප්‍රජාවගේ ප්‍රජාපත්ත ප්‍රජාවගේ ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න ගොඩක්, ගැටලු ගොඩක්, ගැට ගොඩක පැවැත්ම. අන්තිමට සත්වයේ පැවැත්මක් පේන්නේ, පුද්ගලයේ පැවැත්මක් පේන්නේ, ජීවිතයේ පැවැත්මක් පේන්නේ. ජීවිතේ ජීවත් කරනවා කියන්නේ ගැටලෙ හෙලෙලා ඉන්නවා. ප්‍රශ්න වලට උත්තර හොයවා ඉන්නේ කමිටක වෙන කරන්න වෙලාවක් නැහැ. එක පැත්තක් පුරවනකොට තව පැත්තක ප්‍රශ්නයක්. කෑම බීම හොයන්න හදනකොට ඔන්න ඉන්න හිටින තැන් වල ප්‍රශ්න. ඒ ටික හොයනකොට ඉඩ කඩන් වල ප්‍රශ්න. ඒ ටික කරනකොට දුවදරුවන්ගේ ප්‍රශ්න. ඒ ටික කරනකොට ළමයිගේ ඉගෙනීම් වල ප්‍රශ්න. ඒ ටික කරනකොට ළමයි හිතුවක්කාර වෙලා ප්‍රශ්න. මේ වගේ එකින් එක එකින් එක එකින් එක ගත්තාම ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න රාශියක පැවැත්මක් මිසක වෙන ධර්මතාවයක් විද්‍යමාන වෙන්නේ. ඉතින් දේවතාවට කෙවුණා ඒ දෙවියා දැක්කා මේ සත්වයන්ගේ පැවැත්ම කියලා කියන්නේ මේ වගේ ගැට ගොඩක ජීවත් වෙන එක. ගැට පිට ගැට නැත්තම් ගැටළු පිට ගැටළු. ඒ සත්ව ප්‍රජාව කෙරෙහි අනුකම්පාවෙන් මේ ගැටළු ලියා ගන්න දහම් ක්‍රමයේ තථාගතයන් වහන්සේගේ මහලා පහල කළා. මේ සත්‍යයට දෙන්න ඕනේ කියන කරුණාවෙන් තමයි මේ දෙවියන් ප්‍රශ්නය යන්නේ තථාගතයන් වහන්සේගේ. තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජිතේ චත. ගෝතමයන් වහන්සේ ඔබ වහන්සේගෙන් අසනවා කවරෙක් මේ ගැටළු සිඳ ගන්නවද ප්‍රශ්න ඉවර කර ගන්නවද කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දෙන්නා වදාළේ කොහොමද මේ ආධ්‍යාත්මික තියෙන සියලු ප්‍රශ්න, බාහිර තියෙන සියලු ප්‍රශ්න, ආධ්‍යාත්මික බාහිර තියෙන ප්‍රශ්න පිට තියෙන ප්‍රශ්න, ගැටළු පිට තියෙන ගැටළු සියල්ලක්ම නිරවශේෂයෙන් නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා යම් කිසි කෙනෙකුට මෙන්න මේ ටික කරන්න පුළුවන්. මොකද්ද? සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤ. යම්කසේ නුවණැති පුරුෂයෙක් සීලේක පිහිටලා චිත්තං පඤ්ඤංච භාවය. හිතත් නුවණත් දෙක වඩනවා. ක්‍රම ක්‍රමයෙන් මේ ගැටළු ප්‍රශ්න ලිහිලා ජීවිතේ නිගටවූ සැහැල්ලු සංසිඳන තැනකට එනවා කියලා පෙන්වනවා. ඒතර චිත්තං කියලා කිව්වේ මොකද්ද? චිත්තං කියලා කිව්වේ හිත වඩනවා කියන එක. හිත වඩනවා කියලා කියන්නේ චිත්ත භාවනා කියලා කියනවා ඒකට. චිත්ත භාවනා කියලා කියන්නේ සමත කමතහන් වලට නම, සමත භාවනාවට නම. පඤ්ඤං කියලා කිව්වේ ප්‍රඥා භාවනාවට. භාවනාව කොටස් දෙකයි, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා. සීලේක පිළිතල චිත්ත භාවනාවක් හෝ පඤ්ඤා භාවනාවක් කරනවා නම් මෙන්න මේ ධර්මතා දෙක කන්න කෙනා මේ ගැටළු ලියා ගන්නවා, ප්‍රශ්න ලියා ගන්නවා. එතකොට චිත්ත භාවනාව කියලා කිව්වේ හිත වඩනවා කියලා කිව්වේ චේතෝ සමතය ඇති වෙන, නැත්නම් හිතේ එකඟකම ඇති වෙන්න. තව පැත්තකින් කිව්වොත් තනියම ඉන්නකොට හිතේ කතා කරන ගතිය තියෙන, නොයෙක් දේවල් හිතට නොයෙක් විට සිහි වෙන ගතිය තියෙන, එක එක දේවල් හිතින් අරමුණු කරන ක්‍රම තියෙන, මෙන්න මේකට තමයි හිතේ විසිරුණුකම කියලා කියන්නේ. නොසංසිඳුණුකම, ඇවිස්සුණුකම, උද්දච්ච කුච්ච කියලා කියනවා. මෙන්න මේ උද්දච්ච කුච්චකම විසිරුණුකම හරියට අලු ගොඩකට ලීයකින් පොල්ලකින් ගැහුවාම යන්තේ අලු ටික විසිරෙයිද? ඒ බඳු විදිහට විසිරුණු මනසක් ඇති, විසිරුණු සිතක් ඇතිවයි මේ සත්ව ප්‍රජාව ජීවත් වෙන්නේ. ඒ හිතේ විසිරුණුකම, ඒ හිතේ ඇවිස්සුණුකම නතර කරන්ට, සංසිඳුවා ගන්නට උපකාරී ක්‍රමයට, උපකාරී භාවනාවට කියනවා චිත්ත භාවනා කියලා, නැත්නම් සමත භාවනාව කියලා. ඊට පස්සේ ප්‍රඥා කියලා කියන ප්‍රඥා භාවනාවට ඒක අපේ හඳුන්වන විදර්ශනා කියලා. විදර්ශනා කරනවා කියලා කියනවා. විදර්ශනා කියලා කියන්නේ විශේෂණයකින් දකිනවා, විශේෂිතව දකිනවා, ඇත්ත ඇති හැටි දකිනවා, ඌදී ඌ විදිහට දකිනවා, පවතිනදී පවතින ආකාරයෙන් දකිනවා, විපරිත නොවූ ආකාරයෙන් දකිනවා කියන අදහසින් විදර්ශනා විපස්සනා කියලා කියනවා. යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා මේ සම්මත විදර්ශනා ධර්මය වඩයි නම් ඒ වගේම කොහොමද ආතාප කෙලෙස් තවන වැර ඇතුව සමත විදර්ශනා වඩයි නම් නිපකෝ, නිපක කියන්නේ නේපක්ක ප්‍රඥාව කියලා කියන තැනට සුදුසු නොවනින් කටයුතු කරයි නම් ඒකට අපේ ජීවිතයේ කියන මොකද්ද ස්ථානෝචිත ප්‍රඥාව. ඒ ස්ථානයන්ට උචිත විදියට නුවන හසුරෝමින් කෙලෙස් තවන වීරිය ඇතුව යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා සමත විදර්ශනා දෙක වඩයි නම් ජීවිතයක තියෙන සියලු ප්‍රශ්න, සියලු ගැටලු විසඳෙනවා කියලා තථාගතයන් වහන්සේ දෙන්නා වදාළා. දෙවියට දේවතාවන්ට ප්‍රශ්නෙට තථාගතයන් වහන්සේ මේ විදිහට උත්තර දුන්නා. එතකොට එතනදී අපි පොඩ්ඩක් බලමු ඉගෙන ගන්න දැන් සීලයට සමාදන් වෙලා ඉන්නේ, සීලයට පිටලා ඉන්නේ, විමසන නුවණ ඇතුව කෙලෙස් තවන වැර ඇතුව කොහොමද චිත්ත භාවනා පඤ්ඤා භාවනා කරන්නේ කියලා. ඉස්සෙල්ලා මම කියලා දෙන්නම් පඤ්ඤා භාවනාව නැත්තම් විදර්ශනා භාවනාව කරනවා කියලා කරන්නේ කොහොමද කියන එක. පින්වතුනි විදර්ශනා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට නුවණින් මෙනෙහි කරන එක. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන එකට සම්මා දිට්ඨියට තව නම විපස්සනා කියන එක. විදර්ශනා කියලා අමුතු එකක් නැහැ, ඇත්ත ඇති හැටි දකින්න ක්‍රමයි විදර්ශනා කියලා කියන්නේ සම්මා දිට්ඨි. එතකොට මොකක්ද ඇත්ත ඇති හැටි දකින්නේ, මොකක් ඇත්ත ඇති හැටි දකින්න විදිහටද මෙනෙහි කරන්නේ? ඉදන් දුක්ඛම්, මේ දුකයි කියලා දන්නවා. අයන් දුක්ඛ සමුදය, මේ දුක්ඛ සමුදයයි කියලා දන්නවා. අයන් දුක්ඛ නිරෝධ, මේ දුක්ඛ නිරෝධයයි කියලා දන්නවා. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, මේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා ඉස්සෙල්ලා හොඳට නිසක වෙනවා. හොඳට සැක නැති වෙනවා මේ ධර්මතා හතර කෙරෙහි. සැක නැති වෙලා ඒ දුක් නැති කරන ප්‍රතිපදාවට අනුව හැසිරෙන එකට, නුවණින් මෙනෙහි කරන එකට, නුවණින් බලන එකට කියන විපස්සනා කියලා. කොහොමද අපි කෙටියෙන් අපේ ජීවිතේ මේක යොදාගන්නේ? විදර්ශනා භාවනා කරනවා කියලා තමන් භාවනාවක් කරන්නෙක් වෙන්න එපා. අපි ගොඩාක් වෙලාවට වෙන්නේ අපේ ජීවිතයේ වෙනම එකක්, ප්‍රශ්න ගැටළු වෙනම එකක්, ඉතින් අපි භාවනා කරනවා කියලා භාවනාව කියලා වෙනම එකක් ගන්නවා. නෑ, ජීවිතයේ තියෙන කරදර ප්‍රශ්න ගැටළු වෙන අරමුණු දිහාම සැබෑ වූ ආකාරයට බලන බවම විදර්ශනාව මිසක ජීවිතේ ප්‍රශ්න ගැටළු වෙනම තමන් වෙනම තමන් තවත් වැඩක් කරන මොකද මම භාවනාවක් කරන කෙනෙක් කියලා වෙනම භාවනාවකුත් කරනවා කියලා ජීවිතයෙන් පරිබාහිර තව එක කොටස නොවිය යුතුයි. ඒ නිසා මේ භාවනා කරනකොට ජීවිතය අවබෝධ වෙන්න ඕනේ. තමන්ට ප්‍රශ්න ගැටළු ඇති වෙච්ච තැනයි අවබෝධ වෙන්න ඕනේ. ඒ ප්‍රශ්න ගැටළු ටිකයි නිරුද්ධ වෙන්න ඕනේ දුක්ඛ නිරෝධය කියලා. කොහොමද ඒක අපි කරන්නේ? අපි එක තැනකින් එක පටන් ගමු. අපි කියමු මේ පින්වතුන්ට පුළුවනි එක තැනක ඉන්නකොට චිර කතන්ති චිර බහසිතම් සරිතා අනුසරිතා බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් සිහි කරන්න පුළුවන්කම ඔයගලන්ට තියෙනවා. හිතන්න පුළුවන්කම තියෙනවා. හිතේ ගතිය තමයි තමන් කිව්වා වූ කළා වූ දේවල් නැවත නැවත හිතන එක. මම අර මතක් කරන්නේ මේ හරකෙක් වගේ සතෙක් උදේ ඉඳන් හවස වෙනකන් දවස පුරාවටම ඇවිදලා නොයෙක් නොයෙක් තැන ඇවිදිමින් තනකොළ කාලා 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 ඇවිල්ලා හවසට එක තැනකට වෙලා ඉඳගෙන වමාර වමාර හපනවා. ආයෙ වමාරනවා හපනවා. ඕම ඕක තමයි මේ හරකගේ වැඩේ. ඉතින් අපිත් කරන්නේ ඔය ටිකමයි. දවස පුරාවට මේ පරසායතන හය ටික අරගෙන එහෙම රවුම් ගහලා ඒකෙන් ගත්ත අරමුණු ටික එක තැනක ඉඳගෙන වමාර වමාර හපන එක. සිහි කර කර සිහි කර කර ඒ තුල දුක් වෙනවා, ඒ තුල සතුට වෙනවා, ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා. ඉතින් දැන් මෙතනදී එක තැනක ඉඳගෙන ඉන්නකොට අපිට අරමුණක් හිතින් සිහි කරන්න පුළුවන් කියලා හිතන මෙන්න මේ සිහි කරන්න පුළුවන්කමට කියන පංච උපාදානස්කන්ධය කියලා. ඒකට තියෙනවා ඒක සාස්ව උපාදානීය ආස්ව සහිතයි, එහෙම නැත්නම් ආස්ව වලට හිතයි උපාදානයට හිතයි. අපි කියමු හිතට යාළුවෙක් සිහි වෙනවා කියලා. සිහි වෙච්ච ගමම්ම කෙලෙස් නැහැ. සිහි වෙච්ච ගමම්ම කෙලෙස් නැහැ. කෙලෙස් ඇති කරගන්නවද කෙලෙස් නැති කරගන්නවද කියලා දෙපැත්තට යන්න පුළුවන්කම තියෙන්නේ. යාළුවා කියලා සිහි කරගන්න නිමිත්ත. යාළුවෙකු සිහි වෙනකොට ඒ සිහි වෙනවා කියන තැන ඕගලන්ට රූපෙකුත් තියෙන්නේ. ඒ රූපය රූප උපාදාන ස්කන්ධෙට යන. ඒ යාළුවා කියලා සිහි කරන අවස්ථාවේ යම් වේදනා ස්කන්ධෙකුත් තියෙන. ඒක වේදනා උපාදාන ස්කන්ධෙට යන. ඒ යාළුවා කියලා සිහි කරන අරමුණේ වර්ණ සටහන, හැඩ සටහන ඕගොල්ලන්ට හඳුනන්න පුළුවන් නේ. ඒකට සංඥා උපාදාන ස්කන්ධය කියනවා. යාලුවා කියලා මෙනෙහි වෙන ගතියට දිවි වෙනකමට කියන සංකාර උපාදාන ස්කන්ධය කියලා. ඒ අරමුණ දැනගන්න බවට විඥාන උපාදාන ස්කන්ධය කියනවා. කෙනෙක් කියලා සීකන අවස්ථාවේදී ස්කන්ධ පංචකයම තියෙනවා. ඔන්න ඕකට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. යාලුවා කියලා සිහි වෙනකොටම මේ සිහි වෙන අරමුණේ ඇත්ත නොකෙන්නෝ යාළුව කියන කමම හිත පිළිගත්තෝ. යාළුව කියලා සිහි වෙනකොටම සිහි වෙච්ච අරමුණ පිළි අරගෙන නැවත නැවත යාළුව ගැන ඕගොල්ලෝ හිතනවා නම් යාළුවා ගැන මොනව හරි කියනවා නම් හිතින්ම යාළුවා ගැන කළ දෙයක් මෙනෙහි කරනවා නම් හිත හිතෙන් කීම් කිරීම් යාළුවා ගැන කරනවා නම් ඔබ පංච උපාදාන ස්කන්ධයට උපාදාන සහිතව ඉන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි භවය. ඒ කියන්නේ යාළුවෙක් හිටිය යාළුවෙක් ඉන්නවා කියන හැඟීම තමන්ට ඉතුරු වෙනවා. එතකොට භවපත්‍ය ජාති ඔන්න තමන්ට තව කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා. ජාතිපත්‍ය ජරා මරණ ඒ ඉන්න පුද්ගලයා ලෙඩවීම නිසා මහලු වීම නිසා නැරීම නිසා නොයේ දුක්තුන්නසුලට ඔබ උරුමකාරෙකුත් වෙලා. ඊගාවට තමන්ගේ අම්මා තාත්තා අයියා අක්කා කියලා තමන්ට සිහිකරන්න පුළුවන් හැම අරමුණක්ම හිතෙන් සිහිකරන වාරයක් ගන්න. ඒක ඒ විදිහටම පිළිඅරගෙන ඒක ඇත්ත කරලා ඒ විදිහටම හැතිරෙනවා නම් අම්මා කියලා සිහි වෙනකොට ඒ සිහි වෙන හිතට පහළ වෙන නිමිත්ත ඇත්තමමයි අම්මමයි. ඊට පස්සේ ඒ අම්මා ගැන හිතනවා, අප්පච්චි ගැන හිතනවා, මල්ලි ගැන හිතනවා කියනකොට ඔබ පංච උපාදානස්කන්ධයට අත්වාද උපාදානෙන් උපාදානයි. නැත්තම් ඔන්න කඩේ මතක් වුණා, ගෙදර මතක් වුණා, ගම මතක් වුණා කියලා ඔන්න අරමුණක් සිහි වෙනවා. සිහි වෙනකොට ඒක ඇත්තම වෙනවා තමන්ට. ඒක කඩේම, ඒක ගෙදරම, ගමම වෙලා ගම ගැන, ගෙදර ගැන, කඩේ ගැන නැවත නැවත හිත හසුරවනකොට කියනවා පංච උපාදාන ස්කන්ධයට උපාදාන සහිත වෙනවා. ඔන්න හිතේ උපදින හැම අරමුණක් කරුණක් ගානෙම ඒක පිළිහරගෙන ඒකට හිතින් කියින් කිවින් කරන පරිසරයක් තිබුණොත් ඒකේ ප්‍රතිපදය තමයි භවය. භවය කියන්නේ තමනුත් ඉන්නවා, තමන්ගේ නෑදෑයෝ ඉන්නවා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩන් තියෙන මිනිස්සු ඉන්න ලෝකයක් තියෙනවා කියලා ලෝකයක් ඇති බව හැදෙනවා, භවයක් ඇති බව හැදෙනවා, භවයක් ඇති බව හැදෙනවා. ඒ විතරක් නෙමේ, ජාති තමනුත් එතකොට ඉන්නවා, තමන්ගේ ඉපදීමක් වෙනවා, තව සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා සත්ත්ව පුද්ගලයන්ගේ ඉපදීමක් වෙනවා. ඊට පස්සේ ඔය ලෝකය ඇතුලේ, ඔය භවය ඇතුලේ තමනුත් උපන්නහම, තව සත්ත්ව පුද්ගලයෝ උපන්නහම, තමන්ට භවභෝග සම්පත්තිත් උපන්නහම භවයේ ලක්ෂණය තමයි ජාති. තමන්ගේ තව සත්‍ය පුද්ගලයන්ගේ දේවල් වස්තුන් වල ඇති බව තමන්ට හම්බ වෙනවා. ඒ තමන්ගේ ඉපදීම, තව සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ ඉපදීම, වස්තුන්ගේ ඉපදීමේ තියෙන ආදීනලේ මොකද්ද? ජරා මරණ දුක. ඒ වස්තු නැති වෙච්ච නිසා, වස්තු විනාශ වෙච්ච නිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් එන්න පුළුවන්. අප්‍රිය පුද්ගලයෝ අප්‍රිය දේවල් ලැබීම නිසා, ලැබෙන නිසා අප්‍රිය සංපයෝග දුක්ඛයක් එන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඥාති හිතේසින් ලෙඩ වෙච්ච දුක, මහලු වෙච්ච දුක, මැරිච්ච දුක එන්න පුළුවන්. මේ ලෝකයේ ඇතුලේ තියෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් කියන මේ කාරණා. ලෙඩවීම, මහලු බව, මරණය, ශෝකය, හැඬීම, වැළපීම, වෙහෙස කියන කාරණා ටික තමයි මේ එකතු වෙලා තියෙන්නේ. උන දැන් සිහි වෙන අරමුණේ, සිහි වෙන අරමුණ පිළි අරගෙන ඒකට අනුගතව වාසය කළොත් ඔබට කියන අනුසෝතගාමී කියලා ඉබේමයි ජරා මරණ දුක රැස්වලා අද අපිට මේ හැම දෙයක්ම තියෙනවා කියලා දුක් විඳින්න පුළුවන් ගැටළු සහගත ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න ජරා මරණ ශෝක පරිදේව කියන මේ සියලු දුක් ටික තමයි දුක. ඔය දුකට හේතුව පංච උපාදාන ස්කන්ධයට තණ්හා උපාදාන වශයෙන් පැවතීම. ඒ කියන්නේ හිතට සිහි වෙන හැම අරමුණක් ගන්නෙම ඒක ඇත්ත කළා, ඒක තුල සත්‍යය පුද්ගල භාවයෙන් දේවල් වස්තු හැටියට කාම වස්තු හැටියට පිළි අරගෙන හැසිරෙන කමයි. නැත්තම් හිතට සිහිවෙන හැම අරමුණකම අද ඔබ ඒ අරමුණු පිළිගන්න ක්‍රමයයි ওই දුක ඇති කළ තියෙන්නේ. ඔබට ඔය තමන් තුල ගැටළු, බාහිර ගැටළු, තමන්ගේ බාහිර සියලුම ගැටළු ටික ඇතිවෙන්න හේතු ටික, ගැටළු ටික පවතින්න හේතු ටික, තමන්ට සිහිවෙන උපදින අරමුණක් ගානේ ඒක ඒ විදිහටම පිළි අරගෙන ඒ විදිහට ඊට අනුගතව හිතින් කීින් කිවින් කළ එකයි ඒකේ ප්‍රතිඵලය. ඒකයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා කියලා කියන්නේ. උපාදාන පත්‍ය භව පත්‍ය එතකොට සිහි වෙන අරමුණ ඒ විදිහටම පිළි අරගෙන ඒක හැසිරෙන කම තමයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා කියලා කියන්නේ. ඒකේ ප්‍රතිඵලයේ තමන් ඉන්නවා, අනිත්‍ය ඉන්නවා, අනිත් දේවල් තියෙනවා කියලා මේ ලෝකයක්ම ඇති බවට හම්බ වෙනවා. ලෝකයක්ම ඇති බවට හම්බ වෙනවා. ඒ ලෝකයේ ඇතුළේ තියෙන දුකමයි. ඔන්න දුකයි දුක සමුදයයි. කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධයට තණ්හා උපාදාන නොකළොත්, තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසුරුනේ නැත්තම් යාලුවා කියලා සිහි වෙනකොට යාලුවා කියලා සිහි වෙන අරමුණේ තණ්හාව ඇති වෙන විදිහට, සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම ඇති වෙන විදිහට අරමුණ පිළිගන්නේ නැත්තම්, අරමුණේ හැසිරෙන්නේ නැත්තම්, ගෙවල් දොරවල් ගම් නගරවල් සිහි වෙනකොට ඒවා ගෙවල් දොරවල් ගම් නගර කියලා ඒ විදිහටම පිළි අරගෙන ඒ තුල සිටින් කීම් කිරින් කරන්නේ නැත්තම් ඒකයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන නොවේ නා. උපාදාන නිරෝධෝ භව නිරෝධ. උපාදානේ නැති වුනොත් තමන් ඉන්නවා, අනිත් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, ගෙවල් දොරවල් ඉඩ කඩන් තියෙනවා කියන මෙබඳු හැඟීමක් තමන්ගේ හිතේ රැඳෙන්නේ නැහැ. හිතේ හිටින්නේ නැහැ. අපි දන්නේ මේ හිතෙන් චිත්ත නියති ලෝකෝ, හිතෙන් මේ ලෝකෙට පමුණවල තියෙන්නේ කියලා. හිත නැමති එකම ධර්මයේ වසඟයට අපි ගිහිල්ලා තියෙන්නේ කියලා අපි දන්නේ. මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම ඇති බවට පෙන්නලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක් කියලා කියනවා. විඥානේ නැමති මායාකාරය උපද්දලා තියෙන්නේ. එතකොට ඒ උපදින හැම අරමුණක්ම උපාදාන වශයෙන්, තණ්හා වශයෙන්, උපාදාන වශයෙන් කියලා කිව්වේ සවිඥානික රූපයක් සිහි වෙනකොට සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියන හැඟීම ඉතුරු වෙන්න දෙන්නේ නැත්නම් ඔබ අත්වාද උපාදානේ උපාදාන නැහැ. ගෙවල් දොරවල් නගර පළාත් සිහි වෙනකොට ඒව තියෙන වස්තු ඇත්තටම දේවල් ද්‍රව්‍ය කාරණා හැටියට පිළිගන්න ඉඩ තියන්නේ නැත්නම් ඔබ කාම උපාදානෙන් උපාදාන වෙලා නැහැ. එහෙම වුණොත් ඒකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද? භව නිරෝධ. මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන ගතිය මනසේ රැස් වෙන්නේ නැහැ. ආයුහන සංඛාරා කියලා කියන්නේ මේ කර්මයන්ගේ ලක්ෂණය රැස් කරන ක්‍රම. දැන් ඔබට මං ඉන්න කුටි ඇතුළ සීකරන්න කියලා කිව්වොත් කුටි ඇතුළේ බඩු මුට්ටු තියෙන හැටි සීකරන්න කියලා කිව්වොත් පුළුවන් ද සීකරන්න? නමුත් ගිහිල්ලා එහෙන් බලලා ඇවිල්ලා මෙතන ඉඳගත්තු සීකරන්න කිව්වොත් මගේ කුටි ඇතුළේ කුටි බඩු මුට්ටු ටික සීකරන්න බලන්න ඔබට දැකපු දේ රැස් වෙලා තියෙන හැටි
මෙතෙන් විතර නෙමෙයි ගෙදර ගිහිල්ලා තීකරේ ගහවල ආමුදුන් කුටි මෙන්න මෙහෙම මෙහෙම බඳු තියේ මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා ඊට පස්සේ දැන් අපි මේ දැකපු දේ උපචය කරගෙන දැකපු දේ රැස් කරගෙන අපි හිතේ හිතේ පවත්වනවා කියලා අපි ගැටලු ගොඩක් ගොඩ ගහගෙන කියලා පේන්නේ බාහිර තියෙන දේක් කතා කරන්නේ කියලා හිතාගෙන ඇලිලා ගැටිලා තමන්ගේ හිතෙන්ම ඒ අරමුණ එක්ක උපාදානව හැසිරෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයට උපාදාන නොවුණු නැත්තම් සිහි වෙන අරමුණ ඇත්ත වශයෙන් පිළිගෙන හැසිරුනේ නැත්තම් ඒකේ ප්‍රතිඵලය තමයි නැත්තම් ආනිසංසය තමයි භවයේ නැහැ. සිහි කරන්න පුළුවන් සිහි කෙරුවත් එයාට සිහි කරන තැන තිබුණු ඇත්ත පෙනෙනවා. එතකොට සිහි වෙන ආරමුණට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. සිහි වෙන ආරමුණ සත්පුද්ගල භාවයෙන් පිළි අරගෙන හිතින් කීම් කිරින් කරනකොට පංච උපාදානස්කන්ධයට අර්ථවාද උපාදානෙන් උපාදාන. අරමුණ සිහි කරන්න පුළුවන් සිහි වෙන අරමුණ ගෙදර සිහි වුණා කඩේ සිහි වුණා මුදලක් සිහි වුණා නැත්තම් කුඹුර සිහි වුණා කියලා සිහි වෙච්ච අරමුණ බාහිර වස්තුවක් හැටියට අචේතනික අවිඥානිකයි නමුත් ඒක තමන්ට වටිනාකමින් ඇසුරු කළ හැකි වස්තුවක් හැටියට ද්‍රව්‍යයක් හැටියට පෙනෙනවන ඔබට සිහි වෙන අරමුණේ ඔබ කාම උපාදානෙන් උපාදානයි. ඒ වගේම මම වගේම තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. මරණයෙන් පස්සේ නැවත උපදින්න පුළුවන් ගතිය තියෙන කොහේ හරි තැනක ඉඳලා මේ ලෝකේ උපන්න සත්‍යයෝ ඉන්නවා ආත්මයන් තියෙනවා කියන හැඟීම ඔබේ සිතේ පහළ වෙන නිමිතික තිබුණොත් ඔබට ditthi upadane upadanaya etakota menna me vidihata hitata ena aramu upadana wen hakuruma eke pratipade dukai kiyala dannwa naththam me loki prashna gatulu athi una athi une ohomai kiyala dannawa pancha upadana skandita upadana wasen hakurune naththam upadina aramu පිළි අරගෙන ඊට අනුගතව කටයුතු නොකළොත් ඒකේ ආනිසංසය දන්නවා ලෝකයක් හිටින්නේ භවයක් හිටින්නේ තව සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ ඇති බව හිටින්නේ එතකොට ජරා මරණ දුක් විඳින්න ශෝකය වඩපීම ආදී දුක එන්න තියෙන ශේත්‍රේ නෑ කියලා දන්නවා ඔය ටික ඉගෙනගෙන සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි දන්නවා. ඒකට කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවා. පුද්ගලයෙක් සත්වයෙක් කියලා සිහි වෙනකොටම තමන් රූපේ ඇත්ත ඇති හැටි පෙන්නවා. පුද්ගලයෙක් සත්වයෙක් කියලා සිහි වෙනකොට මම පුද්ගලයෙක් කියලා සිහි කළාට මට යාළුවෙක් කියලා සිහි කරන්න පුළුවන් වුණාට ඇස් ඉදිරි පිටට ආවේ ටීවී එකේ තියෙන රූපේ බඳු රූපයක් නේද කියලා හෝ පෙන්වන්න පුළුවන් නම් එහෙමත් අදක්ෂණ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහරයට ඇතමිතුළු වලින් යුක්ත කුණුපු කොටස් ටිකක් තියෙන රූපයක් නේද ඇස් ඉදිරි පිටට ආවේ කියලා හිතනවා නම් ඔන්න හිතනකොට රූපය ඇත්ත පෙන්නකොට මෙහෙ වෙනවා වැඩක් මොකද්ද අර අරමුණ අම්මා හැටියට තාත්තා හැටියට නෑදෑයෙක් හැටියට යාළුවෙක් හැටියට පිළි අරගෙන හිත හැදිරෙන්න දින ඉඩ නතර කරලා අම්මා කියලා තාත්තා කියලා යාළුවා කියලා සිහි වෙනකොටම තමන් පටිසෝත ගන්න අනිත් පැත්තට යනවා කොහොමද මම අම්මා කියලා සිහි කෙරුවට ඇන්සිදිරි පිටට ආපු රූපේ කනබුන ආහාරයෙන් හැදුණු කෙත් ලොම් නියද ධම්මත් නහර තමන්ට ප්‍රකට ප්‍රකට කොටස් ටික අරගෙන මේ බඳු කුණු කොටස් ටිකකින් හැදුණු රූපයක් මේ දැක් ඉදිරිපිටට ආවේ කියලා පෙන්නනවා. මම සිහි කරන්නේ අම්මා නැත්තම් තාත්තා නැද එක්ක. නමුත් ඇත් ඉදිරිපිටට ආවේ මේ බඳු ඇත්ත රූපයක් නේද කියලා පෙන්නනවා. තමන්ගේ හිතේ තියෙන දේ දැකපු එකට ගැළපෙන්න දැකපු දේ හිතේ තියෙන සිහි කරන එකට ගැළපෙන්න ඉඩ දෙන්නේ නැහැ. කැසෙන් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. වැරදි දෙක දෙක. මම සිහි කරන්නේ පුද්ගලයෙක් ආත්මයක් සත්‍යෙ නමුත් තියෙන්නේ අනාත්මයි. සිහි කරන අරමුණ ඇතුලේ බලන් දෙපා. යාළුවා කියලා සිහි කරනකොට යාළුවා කියලා සිහි කරන තරක තින කෙස්ලොම් නියදත් කියලා බලන් දෙපා. එතකොට කෙලෙස් වැඩෙන්නේ ආශ්‍රයක්ෂේ වෙන්නේ. මේ යාළුවා කියලා සිහි වෙන අරමුණ උපාදාන වශයෙන් යාළුවම කියලා හිතට තහවුරු වෙන්න නොදෙන විදිහට යාළුවම කියලා හිත පිළි අරගෙන ඒක හැතිරෙන්න බැරි වෙන විදිහට තමන් උපායශීලීව ඇත්ත ඉදිරිපිටට ආපු රූපය ඇත්ත පෙන්නා. දැන් අපි දැකපු රූපයක්මනේ සිහි කරන්නේ යාළුවා කියලා. ඔන්න දැන් අපිට දරුවා කියලා සිහි වෙනකොටම දරුවා කියලා සිහි වෙනකොටම ඒ සිහිවීමත් එක්ක අපිට සම්මාදිට්ඨිය නැත්තම් දුක ගැන ඔය දරුවා කියන එක ඇත්තම වෙලා ඊට අනුව හිත හිතා ඉන්නවා නම් ඔබ පංචපාදනස්කන්ධිත උපාදානයි. එහෙම වුණොත් භවය හැදෙනවා දරුවෙක් ඉන්නවා කියන කම හැදෙනවා. හැදිලා ජරා මරණ දුක දරුවා ලෙඩ වෙලා දරුවා අනතුරකටපත් වෙලා දරුවා මැරිලා දරුවට රෝගයක් ඇති වෙලා කියලා විවිධ දින දුක් ගොන්නක් තමයි ඔබට උරුම වුනේ. ඔය දුක හැදුනේ ඔය ගැටලු හැදුනේ බාහිර ඔය ගැටලු හැදුනේ කොහොමද? දරුවා කියලා සිහි වෙනකොටම සිහි වෙන අරමුණ ඔබට පිළි අරගෙන දරුවෙක් හදාගත්තේ කී දෝෂෙ? ඔබ පංච උපාදානස්කන්ධිත උපාදාන නොවේ. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට ඒක ඒ විදිහටම පිළිගන්නේ නැත්තම් ඒකේ දරුවා කෙනෙක් කියලා හැතිරෙන්නේ නැත්තම් ඒක ආනිසංස දරුවා මැරිච්ච ලෙඩ වෙච්ච දුකෙ මිදෙනවා. ඒකට කටයුත්තේ උපාදාන වශයෙන් හැතිරෙන්නේ නැති වෙන්න හිතට ඉඩ නොදෙන්න ඔබ කටයුත්තේ මොකද? සම්මාදිට්ඨිය. දරුවා කියලා සිහි වෙනකොටම මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරිපිටට ආවේ මේබඳු රූපයක් නේද කියලා රූපය ඇත්ත ඇති හැටි පෙන්වනවා. ඒ කියන්නේ මේ අරමුණත් එක්කම ඔබ සතිපට්ඨානේ කායගත සතියට යන්නේ. එතකොට දරුවා කියලා සිහි වෙනකොටම මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරිපිටට ආවේ තමන්ම හොඳට හිතට වදින විදිහට පෙන්වන්න ඕනේ අරමුණ. ඇස් ඉදිරිපිටට ආවේ නිදිමත වගේද? කීප දෙනෙක් නෝ නිදිමතයි වගේ. සාදුකාරයක් දෙන්න.
සාදු සාදු සාදු.
තවත් අයියෙන් සාදු
සාදු සාදු.
තවත් අයියෙන්
සාදු 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 සාදු.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි බොහෝ කාලයක් කෙලෙස් නින්දෙන්නේ අවුරුදු 100ක් නම් අපි ජීවත් වෙන්නේ. අවුරුදු 100ෙන් අවුරුදු 50ක් දවල් 50ක් රැත්. එතකොට අවුරුදු 50ක් 50 පැත්තකින් තියමු කෝකින් අඩුපු ගානේ අවුරුදු 25ක්ම නිදාගෙන තියෙනවනේ. නේද? අවුරුදු 100ක් ජීවත් වෙන ජීවිතයක ගත්ත 25ට නම් වැඩි. අඩුම ගානේ අවුරුදු 40ක් වත්. උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් දවල් හවස 6 ඉඳන් උදේ 6 වෙනකන් රැ. අවුරුදු 100ක් ගත්තොත් අවුරුදු 50ක් දවල් අවුරුදු 50ක් රාත්‍රී. එතකොට වැඩිම නක්ම රාත්‍රී වලට කළා තියෙන ඇහැර ළඟලද නිදාගෙන ඉඳලාද? නිදාගෙන. ඒ කියන්නේ අවුරුදු 50ක්ම නිදාගෙන ඉඳලා තියෙනවා ජීව අවුරුදු 100ක් ජීවත් වුණා. 50ක් නැත්නම් කිව්ව අවුරුදු 40ක්වත් නිදි. ඊට පස්සේ ඒ ඉතුරු අවුරුදු 60 ලෙඩදුත් හැදිලා එතකොට අනිත් වැඩ කටයුතු වලට ඕම බෙදුව අපිට ජීවිතය කියලා ධර්මයක් මෙනෙහි කරනද යමක් ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නය. ඉතින් දැන් වයස අවුරුදු 60යි නම් අවුරුදු 30ක්ම නිදාගෙන ඉඳලා තියෙන. තාමත් නිදි පණ ටික අහන්න. බොහෝ කාලයක් අපි සතර නිදාගෙන ඉන්න හින්දායි මේ සතර ජරා මරණ දුක විඳින්න බෙලා තියෙන්නේ. කෝ සුපුනේමව අත්තු උත්තරිත නිසීදත නෙගටිව් හිඳගන්නේ කුලින් විඳින ලද ලෙඩින් දෙලෙන තොපට කවර නිදීමක්ද කියලා අහන තථාගතයන් වහන්සේ. කෝ සුපුනේමව අත්තු නිදා ගැනීමෙන් කුමන අර්ථයක්ද උඹලට වෙන්නේ කියලා. එනිසා තීන විද්‍යය කියලා කියන්නේ බොහෝ මෝමුණාවෙන් සකසා ධර්මයේ නාහන එකේ ලක්ෂණය. කෙනෙක් නිදි කිරා වැටෙනකොටම පෙනෙනවා කය මෙතන තිබ්බට හිත නෑ ධර්මයක් එක්ක කියලා. බණ අහන්නේ නෑ කියන එකට ලක්ෂණයක් තියෙනවා. හොඳ උවමනාවෙන් සසර ගෙවා ගන්නුනේ මේ කියන්නේ මොකද්ද කියලා හොඳ අවදි බවකින් ඇහුවොත් නිදිමතට ඉඩ නැහැ. නිදිමත කියන්නේ තීන මිද්ද කියන්නේ චෛතසිකයක් සිතුවිල්ල. ඒ සිතුවිල්ලට ඉඩ තියෙන්නේ බණ අහනවා කියන පැත්තට සිත් සිතුවිලි ටික හොඳට යොමු කරලා නැහැ කියන එක. හොඳට බණ ඇහෙනවා අහනවා කියන එකට සිත සිතුවිලි යොමු කළාම වෙන සිතුවිලි වලට ඉඳ නැහැ. නිකන් දුුණාවේ මහතෝනේ. එතනවා මතක් කළේ කෙටියෙන් ගත්තොත් ඔබට යමක් සිහි වෙනකොට සිහි වෙන අරමුණේ තියෙනවා දෙපැත්තක්. ඔබ නිවන් දකිනවද ජරා මරණ දුකට යනවද කියලා. දරුවා කියලා සිහි වෙනකොට මේ අරමුණ තෝරගන්න එක ඔබ සතුයි. නිවන් දකින්නවද සතරට යනවද ජරා මරණ දුකට යනවද කියන එක. දරුවා කියලා සිහි වෙනකොට ඒ අරමුණ දරුවා කියලා ඒ විදිහටම පිළි අරගෙන හිතින් කියින් කිරින් කළා දරුවෙක්ම කියලා තහවුරු කළොත් ඔබට දරුවාගේ ප්‍රශ්න ගැටළු දුක් දුම්නස් ටිකයි මනසේ ඉතුරු වෙලා තියෙන්නේ. දරුවා කියලා සිහි වෙනකොටම ඔබ අනිත් පැත්තට යනවා. මම දරුවා කියලා හිතුවට දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට ආවේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් නහර ඇට ඇට මිදුළු කියන කුණුපු කොටස් ටිකක් නේද? කබ්බ ගලන හොටු ගලන කඳුළු ගලන මුත්‍රා වැගිරෙන අසුචි වැගිරෙන කයක් නේද? හොඳයි කෙස් ටිකද මම දරුවා කියන්නේ ලොම් ටිකද දරුවා කියන්නේ නියපුතු ටිකද දරුවා හමද දරුවා මස් කැලි ටිකද දරුවා ඇටකුරු ටිකද දරුවා කබ ටිකද දරුවා මුත්‍රා ටිකද දරුවා කියන්නේ අසුචි ටිකද දරුවා කියන්නේ කියලා ඒ පෙනුන රූපයට තමන්ගේ හිතේ තියෙන දරුවා කියන ගතිය බහලන්න බැරි විදිහට පෙන්නවා. පෙන්නකොට එයා ටක්ගල අතාරිනවා. ටක්ගල එක අතාරිනවා. එහෙම නොපෙන්නුවොත් නොපෙන්නන කම් දරුවා කියලා සිහි වෙනකොට හිත ටක්ගල එක පිළිගන්නවා. පිළි අරගෙන ඔබට දරුවෙක් ඉන්නවමයි දරුවා තියෙනවමයි කියලා දුක් දුම්න ඇති තැන දක්වා සෙනෙහස ආදරය කියන ගතිය හිතේ බර වෙනකන් ඇති වෙනකම්ම ඒකේ හැතිරෙනවා නෙමෙයි. ඒකට කියන පංච උපාදාන ස්කන්ධයට උපාදාන සහිතව ඉන්නවා. උපාදාන සහිතව හිටියොත් ඒකේ තියෙන ප්‍රතිඵලය මොකද්ද? දුක. ඒ දරුවා කියලා සිහි වෙන නිමිත්ත දරුවම හැටියට පිළි අරගෙන දුක හදන පැත්තට කියන අනුසෝතගාමි කෙලෙස් සෝතේට අනු යනවා. ඒක ඒ තරම් අමාරු නෑ. සසර හුරු කළ දිනේ හරි පහසුයි. පටිසෝතගාමී කියලා කියනවා පහතට ගලන ගඟක උඩහට පීනනවා වගේ වීර්යවන්තයි කියලා කියන්නේ ඕකට. එයා වීර්යවන්තයෙක්. එයා දක්ෂයෙක් කියලා කියනවා මොකද්ද? දරුවා කියලා සිහි වෙනකොට වෙනද වගේ ගහගෙන යන්නේ නැහැ. දන්නවා මේ අරමුණ දරුවා කියලා පිළි අරගෙන ඒකට අනුව හිතින් කින් කිවිං කළ දරුවෙක් ඉන්නවා කියලා බාරගෙන අරමුණ නතර කළ තිබ්බොත් ඔය මම නතර කළේ ඔය හදාගත්ත ජරා මරණ දුකට ක්ෂේත්‍රය කියලා දන්නවා. දුකයි දුක සමුදය කියලා දන්නවා. ඔය දුක නිරුද්ධ වෙන්න නම් මම මේ පැත්තට යන්න ඕනේ, අනිත් පැත්තට යනවා. මොකද්ද? ඇස් ඉදිරි පිටට ආපු සැබෑම රූපය ඇත්ත පෙන්නනවා. දැන් මේ සැබෑම රූපය ඇත්ත පෙන්නන්නේ කුමකට සාපේක්ෂවද? මොකකට සාපේක්ෂවද? හිතේ සිහිවෙච්ච නිමිත්ත පෙනුණු දෙයට. මොකද මේ පෙනුණු පැත්තේ දැන්නේ දරුවා ඉන්නේ කියලා නේ හිතන්නේ. දරුවව ගිහිල්ලා බලන්න පුළුවන්, දරුවට මේ තෑගි දීලා ඉන්න පුළුවන්, දරුවව බලන්න පුළුවන් කියන තැනකින් තියන්නේ ආර සතර මහා ධාතු රූපය ඇත්ත නොදකිනකොට හිතේ තියෙන නිමිත්ත සතර මහා ධාතු උපාදාන කරගෙන උපාදාය කරගෙන ඉන්නේ. ඒ නිසා දැන් දරුවා කියලා සිහි වෙනකොටම Taman දන්නවා දුක ඇති කරගන්න යන පැත්තක් දන්නවා, දුකෙන් නිදහස් වෙන්න යන පැත්තක් දන්නවා. මේ අරමුණ ගානේ තියනවා Taman තෝරගන්නේ සසරද නිවනද කියන එක. දරුවා කියලා සිහි වෙනකොට සසරට යන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ඔය ඉන්න විදියටම කරන එක, ඔය දැන් කරන ක්‍රමයක් තියෙනවා. ඒක හරිය නිවැරදි, බොහෝම නිවැරදි සසරට යන්න. ඒ නිවැරදි හින්දම තමයි නියම විදිහට ජරා මරණ දුක හැදිලා තියෙන්නේ. ඒ වගේමයි නියතයි නියම විදිහට දුක නිවෙනවා අනිත් පැත්තට ගියොත්. ඒක ඔය විදිහටම ඇත්තයි. දුක නැතිකම, දුක් නිදුක් බව, ජරා මරණ දුකෙන් නිදහස් වෙන බව, අජරා මර බව, මේ දුක ඇති වෙනවා විදිහටම සත්‍යයක් දුකේ නිවීම. මොකද්ද? දරුවා කියලා සිහි වෙනකොට සිහි වෙන අරමුණේ බලන්නේ නැහැ. මම දරුවා කියලා සිහි කළාට හොඳට මතක තබා ගන්න. මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට ආවේ කන බොන ආහාරයෙන් හැදුණු ශරීරයේ අන්තර්ගතය වෙනවා. කෙස් ලොම් නිය දත් මහම්මත් නහර මේ කොච්චර වෙලාවක් ගත්තත් කමක් නැහැ. එයින් කොච්චර වෙලාවක් ගියත් එකක් බලන්න, නමුත් ඇති වෙන අවබෝධය සමස්තයක් කියලා එහෙම බලපාන. ඒ නිසා කොච්චර වෙලාවක් ගත්තත් කමන්නේ, එකක් බාගිට බල බල ඉඳලා මෙනෙහි කරා අරමුණ අතහැරලා වෙන එකක් මෙනෙහි කරන්නේ. දරුවා කියලා කියන්නේ මට දරුවා කියලා සිහි වුණාට සිහි වෙන තැනක තියෙන්නේ ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මේ වගේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් නේද කියලා පෙන්නනවා. පෙන්නලා මම දරුවා කියන්නේ ඒ පෙවුණු රූපී තියෙන කෙස් වලටද, නිය වලටද, හමටද, මස් වලටද, හොඳට එකින්කටත් පෙන්නනවා. තමන්ගේ හිතටම, තමන්ටම තේරෙන්න ඕනේ මං හිතන, මගේ හිතේ තියෙන හැඟීම පෙනුණු රූපෙට අයිති නෑ, බහලන්න බැරි වෙන්න ඕනේ. පෙනුණු රූපේ තමන්ගේ හිතේ තියෙන හැඟීමට මැච් වෙන්නේ නෑ, සම්බන්ධ නෑ, ගැළපෙන්නේ නෑ. මට සිහි වෙන්නේ දරුවා කියලා, ස්වාමියා කියලා, අම්මා කියලා, අප්පච්චි කියලා, නෑදෑයෙක් කියලා, යාළුවෙක් කියලා. නමුත් ඒ හැම අරමුණක් ගානෙම අපි සතිපට්ඨාන කායගත සතියටයි යන්නේ. නෑ මට මෙහෙම සිහි වුණාට ඇස් ඉදිරි පිටට ආවේ බලන්න ගියොත් පෙනෙන්නේ මෙන්න මෙහෙම රූපයක් නේද කියලා පෙන්නකොට මෙහෙන් වෙනවා මොකද්ද? ඔබ රූපේ ඇත්ත පෙන්නන සම්මාදිට්ඨිය. මේ පැත්තෙන් යමක් වෙලා තියෙන පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩ දීලා නැහැ. යාළුවා කියලා අම්මා කියලා පිළි අරගෙන අරමුණේ හැසිරෙන්න ඉඩ දීලා නැහැ. උපාදාන නිරෝධ, භව නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට කෘත්‍ය දෙකක් කරනවා. මොකද්ද? මෙහි රූපය ඇත්තක් පෙන්වනවා. මෙහි තණ්හා උපාදාන කියන ටික නැති කරලා අජරාමර බවක් හදනවා. ඒකම ඇත්ත පෙන්වන්න බැරි වුණා. උපාදාන වශයෙන් හැසිරෙනකොට එයත් වැඩ දෙකක් කරනවා. ඇත්ත ඉදිරි පිටට ආපු ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි නොපෙන්නනවා. මෙහි ජරා මර දුකක් හදනවා. ඒ නිසා ඔබට සිහි වෙන හැම අරමුණ ගානෙම තියේ දෙපැත්ත. සසරට යනවද නිවරට යනවද කියන එක තියෙනවා සිහි වෙන හැම අරමුණක් ගානෙම. ඔන්න ඔය ටික තමයි මේ අරමුණට මේ විදිහට හැසිරුණු දුක ඇති වෙනවා කියලා. එයා දුකක් දන්නව, දුකට හේතුව දන්නව, පංච උපාදානස්කන්ධේ උපාදාන වශයෙන් ඉදීම. දුකේ නිරෝධයක් දන්නව, පංච උපාදානස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරුනේ නැත්නම් දුක නිරුද්ධ වෙනවා. එකට යන මාර්ගයක් දන්නව. මොකද්ද? සවිඥානික කයක් සිහි වෙනකොටම, දරුවෙක්, යාළුවෙක්, නෑදෑයෙක් සිහි වෙනකොටම මම මෙහෙම සිහි කළාට රූපයත් මෙන්න මේක නේද කියලා. ඉති රූපං, ඉති රූපස සම්මුතිය, කනබුන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙන්නේ. ඉති රූපස අත්තංගම, කනබුන ආහාර නැති වෙනකොට මේ රූපේ නැති වෙනව නේද කියලා මෙහෙම පෙන්නනවා. ඉති රූපං, ඉති රූපස සම්මුතිය, ඉති රූපස අත්තංගම කියන මේ රූපය රූපය ඇතිවීමත් නැතිවීමත් දෙක පෙන්නනවා. පෙන්නකොට රූපය ඇත්ත දකිනවා. අර හිතේ තියෙන නිමිත්ත පුද්ගලෙක් වශයෙන් උපාදාන වෙන්නේ නැහැ හැතිරෙන්නේ. ඊගාවට අවිඥානික අචේතනික වස්තුවක් සිහි වුණා. සිහි වුණා කියන්නේ සිහි වෙනකොට මම ගොඩනැගිල්ලක් සිහි කළාට, මම කුඹුරක් සිහි කළාට, ඇස් ඉදිරි පිටට ආවේ මහභූත ටික ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් නේද? TV එකේ පෙනෙන රූපබඳු රූපයක් නේද ඇස් ඉදිරි පිටට පෙනෙන්නේ කියලා බලනවා. එහෙම නැතිනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව ඇසුරු කළ තැනක, ඇසුරු වෙන තැනක තියෙන රූප සටහනක් නේද කියලා බලනවා. එහෙමත් බලන්න බැයි නම් ගේ කියලා සිහි වෙනකොටම ගේ කියන්නේ උළු ටිකද, ගේ කියන්නේ පරාල ටිකද, අර නිමිත්ත වර්ණ සටහනකට හිත තබලා අයින් කරන්න බැයි නම් ඒක ඇතුළට යනවා. කීවේකේ පෙනෙන රූපේ බඳු විදිහට රූපයක් කියලා පෙන්නනවා. පෙන්නකොට හිත පිළිගන්න නැත්තම් ඒක ඇතුළට ගිහිල්ලා තමයි මේ කුණප කොටක් දැනෙන්නේ. ඒ වගේ මම ගේ බලන්න කියලා ගියොත් සතර මහා ධාතුව පිහිටි තැනක වර්ණ සටහනක් පෙනෙයි. TV එකේ තියෙන රූපෙ බඳු රූපයක් විදියට කියලා පෙන්වනවා. පෙන්වුවට ඒක හිත දැත දෙන්නේ නැහැ. බලන්න අමාරුයි. නෑ ගේමයි කියලා හිතෙන්නේ. ඒ වෙලාවේදී මම ගේ කියලා හිතුවට ගේ කියන්නේ උළු ටිකද, නැත්නම් සීට් ටිකද, පරාල ටිකද, ගඩොල්ද, වැලිද, සිමෙන්තිද කියලා ඒක ඇතුළේ පෙන්වනවා කෑදී. ඔහොම කරනකොට කරනකොට බර අඩුන. මේ නිමිත්ත හරියටම අර කියන එකට බහලන්න බෑ. මෙහෙම ද්‍රව්‍ය රාශියක් එකතු වෙච්ච නිමිත්තක් කියන එක පෙන්නනවා. එතකොට කුඹුර කියලා සිහි වෙනකොට මං කුඹුර කියලා සිහි කළාට බලන්න කියලා ගියාම මහ භූත ටික ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එයි නේද? TV එකේ කුඹුරක් දැක්කොත් ඒ දකින්න ඇහෙන්න ඒ දකින්න විදිහම රූපයක් ඇහැට පෙනෙනවා මිසක TV එක ඇතුලේ ගණදෙනු කරන්න කුඹුරක් නැහැනේ. ඒ වගේ රූපයක් නේද එන්නේ කියලා පෙන්නනවා. පෙන්වුවට හිත පිළිගන්නේ නැත්තම්, හිත සැසඳෙන්නේ නැත්තම් දික්නියරද කුඹුර කියන්නේ, හරස්නියරද කුඹුර කියන්නේ, එහෙම නැත්නම් මැද තියෙන මැටි ටිකද කුඹුර කියන්නේ කියලා කලාප සම්මර්ෂණයක් කරලා දෙන්නවා. එහෙම කරනකොට මෙයා එහෙම පෙන්වන එකේ මේව උපහායක් කරනකොට මේ නිමිත්තට කුඹුර කියලා ඇත්ත වෙලා හැසිරෙන්න තියෙන ඉඩයි නැත්තේ. මේ ශේත්‍රයේ හිතේ 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 සිහි වෙන සවිඥානික අවිඥානික හැම දෙයක්. සවිඥානික නම් ඒ සවිඥානික කය කුණප කොටස් වශයෙන් බලලා ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන කියලා බලනවා. එහෙම නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව නිසායි සතර මහා ධාතුව ඇසුරු කරගෙනයි මේ කය හැදිලා තියෙන්නේ සතර මහා ධාතු නිසායි කය හැදිලා තියෙන්නේ. කෙස්ලොම් නේදත් කියන්නේ පඨවි, පිත්තෙන්තරව කියන්නේ ආපෝ ධාතු, දවන තවන දිරවන ස්වභාවයේ තේජු, හමන විඹින හැකිලන ස්වභාවයේ වායු. මම කෙනෙක් කියලා තිහි කෙරුවට ඒ රූප මිටියේ තියෙන්නේ සතර මහා ධාතුනේ කියලා බලනවා. මේ විදිහට හිතට උපදින උපදින ඔබ එක තැනක ඉඳගෙන ඉන්නකොට හිතට සිහිවෙන හැම අරමුණක් ගානෙම උපාදාන දුරු කිරීම පිණිස නුවණ මෙනෙහි කරන්න. සිහිවෙන හැම රූපයක් ගානෙම ඇත්ත දෙන්නත්. සමහර විටක අපි ඉන්ද්‍රිය දුබල නිසා සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම දුබල නිසා කාමච්ඡන්ද ව්‍යාපාද තිනෙමි දුද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම බලවත් නිසා අද අපිට සිහි වෙනකොට ඉදී මේට අනුගතව හිතලත් ඉවරයි. මේ ඉන්ද්‍රිය ධර්ම නොවැළුණු කමේ ලක්ෂණය. අන්න එතකොටයි අන්න ඒ නිසයි චිත්ත භාවනාවක් අන්න ඒ නිසායි එතකොටයි චිත්ත භාවනාවක පාඩුව අපිට දැනෙන්නේ. චිත්ත භාවනාවක් නැත්තම් හිත එකඟ කරන හිත සමාධි වෙන කමඨාන හොඳට වඩලා තිබුණොත් අරමුණක් සිහි වෙනකොට සිහි වෙන අරමුණේ සිහි ඇතුව ඊට අනුගතව ගහගෙන යන්නේ නැතුව පටිසෝතගාමි ඒ අරමුණේ ඇලෙන්නේ බැඳෙන්නේ නැති විදිහට රූපේ ඇත්ත වෙන්නන කමට ඉඩ තියෙනවා ඔබට. අද දවසේදී ඒ ඉඩ ඔබට ඉතුරු කළා නැහැ. ආශ්‍රව වලින් නීවරණයන්ගෙන් එවැටින බලවත්කම නිසා හිත බොහෝ කාලයක් අපි හිතම උපාදානය කළා. හිතම මමායනය කළා. හිත නැමති එකම ධර්මයේම වසඟෙට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ දෙවියහම ප්‍රශ්නට බුදුරජාණන් වහන්සේ තුන්නේ යම් කිසි පුද්ගලයෙක් සීලයට පිටතලා චිත්ත සමතිය ඇති වෙන කමඨහනක් වඩමින් විදර්ශනා කරනවා නම් ප්‍රඥාව වඩනවා නම් මෙයා මේ ගැටලුව විසඳ ගන්නවා කියලා. එතකොට ප්‍රඥා භවනාව කියලා කිව්වේ මොකද්ද? විදර්ශනාව කියලා කිව්වේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන දන්නා වූ නුවණින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන එකට රූපේ ඇත්ත පෙන්වන එකට. රූපේ ඇත්ත පෙන්වන්නේ නිකන් නෙමෙයි යා. රූපේ ඇත්ත නොපෙන්වුවොත් තියෙන දොස් දකින්නවා. හිතට සිහි වෙන නිමිත්තක් හිතට නොයෙක් නිමිති සිහි වෙනවා. සවිඥානක විඥානයේ සහිත කයවල දැනෙන්නේ අපිට පෙනෙන්නේ අපිට සත්වයෝ වගේ පුද්ගලයෝ වගේ ආත්මියෝ දේවල් වගේ පෙනෙන්නේ. ඒක ඒ විදිහටම පිළිගත්තොත් අත්වාද උපාදානෙන් උපාදානයි. නැත්තම් ditthi උපාදානෙන් උපාදානයි. අත්වාද උපාදානය කියන්නේ මොකද්ද? රූපං අත්තතෝ සමුනුපස්සති. මේ රූපං සත්තතෝ රූප උපාදිනේ සක්කාය දිට්ඨිය. නැත්තම් අපි කියමු විෂයාකාර සක්කාය දිට්ඨිය ඇති වෙන විදිහට රූපේම සත්‍යයක් හැටියට දකිනවා. රූපේ ඇසුරු කරගෙන සත්‍යයක් ඉන්නවා කියලා දකිනවා. රූපේ නිසා සත්‍යයක් පවතිනවා කියලා දකිනවා. මෙන්න මේ අත්වාද උපාදානයේ ලක්ෂණය තමයි මොකද? රූපං අත්තු සම්පස්සිත. රූපේ සත්‍යයක් හැටියට පුද්ගලයෙක් හැටියට දකින එක. ditthi උපාදානයේ ලක්ෂණය තමයි ආත්මයක් හැටියට දකිනවා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ යන කොහේ හරි ඉඳලා ආපු විගින් දිගටම යන කුසල කුසල කර්ම රැස් කරගෙන ඒවට අනුව විපාක විඳින්මින් දිගින් දිගටම යන ආත්මයක් තියෙනවා කියන හැඟීම තියෙනවා. මේ සවිඥානික කයවල වල ditthi upadana yattva upadana කියන උපාදාන දෙක උපාදාන වෙනවා. අචේතනික වස්තු වල අචේතනික කියන්නේ චේතනා නැති අවිඥානික විඥානයේ නැති ගෙවල් වල ඉඩකඩම් වගේ වස්තු වල කාම උපාදානයේ උපාදාන වෙනවා සිහි වෙනකොට. මේ උපාදානය නිසා ජරා මරණ දුක ආවේ කියලා දන්නේ නැත්තම් මේ සිහි වෙන අරමුණට මේ තුන් උපාදානෙන් උපාදාන නොවුණු ජරා මරණ දුක නැති වෙනවා නේද කියලා දන්නේ නැත්තම් ඒකට උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැතුව ඉන්නනම් මෙන්න මේ ඇත්ත පෙන්වන්න ඕනේ කියලා ප්‍රතිපදාව දන්නේ නැත්තම් එයාගේ මනසේ මේ විදිහට හැසිරුනොත් නම් මේ විදිහට කළොත් නම් දුක ගෙවා ගන්න පුළුවන් කියලා සීලබ්බත උපාදානය කියන එකකුත් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ අර ටික දන්නේ නැත්තම්. එතකොට කෙනෙක් ගත්තහම පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට කෙනෙක් හැටියට තීරණය කරන්න පුළුවන් තීන්දුව කරන්න පුළුවන් කම ගතිය හැදිලා තියෙන්නේ මේ මම ඉන්නවා කියලා තමන්ට තමන්ව සිහිපත් කරන්න පුළුවන් තමන් හැදිලා තියෙන්නේ මගේ නෑදෑයෝ අම්මා තාත්තා කියලා ජීවතුන්ත් එකයි මරණත් එකයි සිහි කරන්න පුළුවන් කම සතර මහා ධාතු රූපේ තිබුණොත් ඉන්නවා වෙනවා සතර මහා ධාතු රූපේ නැති වුණොත් මැරිලා වෙනවා සිහි කරන්න පුළුවන්කම එකමයි සිහි කරනවා සිහි කළා අඬන්න වැළපෙන්න පුළුවන් ගතිය ඉබේමයි තියෙන්නේ ඒකට රූපයක් තියෙන්න ඕනේ නැහැ කනබුන ආහාරය නැතුව රූපයක් තියෙන්න ඕනේ නැහැ අනේ අපේ තාත්තා මැරිලානේ අනේ අපේ තාත්තා ඉන්නකොට මේ විදියට උපකාර කළා මෙහෙම රස්තාවල් කළා කියන්නේ හම්බ වෙලා මහන්සියලා මෙහෙම කළා නේද අනේ ඒ තාත්තා අපේ දැන් නැන්නේ කියලා ඕන හිතලා අඬන්න වෙයිද පුළුවා එතකොට දැන් මේ අඬනවා වැළපෙනවා කියන එක මොකද්ද මොන සත්‍යයට රයිති දුක්ඛ සත්‍යයට අඬනවා නම් වැළපෙනවා ශෝක පරිදේවි දුක්ඛ සත්‍යයට දුක කියන එක තියෙනවද ජාතියෙන්තරව නෑ එහෙනම් ඒ කෙනෙක්ගේ ඉපදීම නිසා දුක තාත්තගේ ඉපදීම නිසා දුක උපදින්න හේතුව මොකද්ද භවයේ තාත්තා දැන් නෑ නමුත් හිටියා භවයේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන් තාත්තා හිටියා හිටපු තාත්තා නෑ තාත්තා කෙනෙක් හිටියා කියන එක තියෙන්නේ මොකටද මොකක් නිසාද ඇස් ඉදිරි පිටට ආපු අතීත රූපය පිළිසිඳ දැක්කේ නැති නිසා දැන් මට මැරුණත් අතීතයෙන් විදර්ශනා කරනවා තාත්තා කියලා සිහි වෙනකොටම මම තාත්තා කියලා සිහි කළාට මේ අරමුණ තාත්තා කියලා පිළි අරගෙන හිතේ හැතරුනොත් ඒක දුක වෙනවා එහෙම හැතරෙන්න නොදී මම තාත්තා කියලා සිහි කළාට හිතුවට ඇස් ඉදිරි පිටට ආවේ අතීතයෙන් බලන්න යම් දවසක ඇස් ඉදිරි පිටට ආපු රූපයක් තිබුණා නම් තිබුණේ මෙන්න මෙහෙම රූපයක් නේද කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියද ධම්මස්නහර වර්තමාන වගේම අතීත රූපය බලනවා එහෙනම් ඒ රූපේ නොදකින කමයි එතකොට මේ තාත්තා හිටියා කියන නිමිත්ත අතීත රූපෙට බහලන්න බැරි වෙනවා තේරෙන්නේ මම දැක්කන දැක්කේ ආවනම් ආවේ ඇසිල්ල පිටින් මෙබඳු රූපයක් මිසක තාත්තගේ රූපයක් තිබුණ තාත්තා දැක්ක නෙමෙයි කියන කාරණාව පෙන්වන්න ඕනේ. එබඳු රූපයක නිමිත්ත අරගෙන අපි හිතෙනුයි මේ තාත්තා පුද්ගලයෙක් කියලා උපාදානකම හදාගෙන තියෙන්නේ. තේරෙන්නේ? ඒ වගේම අනාගතයටත් ගිහිල්ල තාත්තව හෝ දරුවව බලන්න පුළුවන් කියන කම කියන්නේ. මෙන්න මේ විදිහට හිතට නිමිත්තක් සිහි වෙනකොට සිහි වෙන හැම නිමිත්තක් ගානම සසරට යනවද නිවනට යනවද කියන අන්ත දෙක තියෙනවා. තමන්ට තමන්ම තීරණය කරගත හැකි. ඒ සිහිවෙන සිහිවෙන අරමුණු වෙනද වගේම ඇත්ත කරගෙන ඊට අනුව සිතුවිලි පහළ කළොත් ඒ පැත්ත මොන පැත්තද? සතර පැත්ත, ජරා මරණ දුක පැත්ත. භවය හදාගෙන ජරා මරණ දුක එනවා කියලා දන්නවා. සිහිවෙන සිහිවෙන නිමිත්තක් ගානේ මම මෙහෙම සිහි කළාට, මට මෙහෙම සිහි වුණාට, ඇත්ත ඉදිරි පිටට ආවේ එන්නේ එන්නේ නම් මෙන්න මේ බඳු රූපයක් නේද කියලා රූපේ ඇත්ත පෙන්නනවා නම් මේ නිමිත්ත අතහැරෙයි. මේ නිමිත්තට උපාදාන වශයෙන් ඉන්න බෑ. සම්මා දිට්ඨිය මේ රූපේ ඇත්ත පෙන්නනවා, මේ තණ්හා උපාදාන දෙක ගෙවල දුක නිරුද්ධ කරනවා කියන සිද්ධාන්තයක් කරනවා. තේරෙන්නේ නේද? ඔන්න ඔය විදිහට එක තැනක ඉඳගෙන කරන එකට කියනවා පඤ්ඤා භවනාව කියලා. එහෙම කරන්වත් සිහි කරන්වත් බෑ. හිත උපදින වේගი වැඩි, අරමුණු වේගි වැඩි නම් ඔබට ඕනේ මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය කියන කමඨහනක්, චිත්ත භවනාව. ඉතින් තව දෙකක් නම්ේ හා මාරෙන් තන් 10 මාර වෙනකම් ඕගොල්ලන් ටිකක් භාවනා කරවන්න. අපේ ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේට මතක් කරන්ද, මතක් කරලා චිත්ත භාවනාව කරන්න හැටි, සමත කමටහනක් වඩන හැටි අහගන්න. අහගෙන ටිකක් කුරුපුරුදු වෙන්න. දැන් සමත කමටහන මොකටද කියන එක තේරෙනවනේ. මෙන්න මේ චිත්ත භාවනාව. දැන් අද සීලයක පිහිටලා තියෙනවා. සීලයක පිහිටලා සමත හිත වඩනවන, සමත කමටහනකුත් වඩනවන, උපදින උපදින අරමුණු විදර්ශනා කරනවා. නැත්නම් පඤ්ඤා භාවනා නුවණින් බලනවා. පඤ්ඤා භාවනා කියලා කිව්වේ අරමුණේ මේ විදිහටම හිත හිතා හිටියොත් භවය හැදලා දුක එනවා කියලා දන්නොත්, මේ විදිහට හිත හිතා හැතුරුනේ නැත්තම් භවේ නැතිව දුක නැති වෙනවා කියලා දන්නවා. ඒ නිසා කටයුතුයි රූපය ඇත්ත පෙන්නවා. මම මෙහෙම හිතුවට සිහි කළාට ඇත්ත ඉදිරි පිටට ආවේ මෙහෙම රූපයක් නේද කියලා ඇත්ත පෙන්නවා. ඒ විදිහටයි මෙනෙහි කරන්නේ. ඉඳගෙන ඉන්නකොට විදර්ශනා කරන්නේ ඕක. විපස්සනා කියන්නේ ඕකට. ලෝකය දකින දෙයට වඩා විශේෂණයකින් මේ අරමුණ දිහා දන්නවා, දකින්න අරමුණ පරිහරණය කරනවා. ඒ ටික හොඳට මතක තබා ගන්න. සිහි වෙන අරමුණක් ගානේ තියෙනවා. තමන් සසරට යනවද නිවනට යනවද කියන එක තමන් දන්නවා. සසරට යන මඟ, නිවනට යන මඟ දැන් දන්නවා. අපි එකමාට විතර ධර්ම සාකච්ඡාවට එනවා. එතකොට තව අවශ්‍ය බලමු. එතකොට අපි සාකච්ඡා කරමු. ඊගාට ස්වාමීන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් අහලා උදේ විදර්ශනා භාවනා කරන හැටි නම් කියලා දුන්නා කියලා, චිත්ත භාවනාවක් සමත භාවනාවක් කරන්න කොහොමද කියලා අහගෙන ඒක ටිකක් අභ්‍යාසත් කරන්න. පැයක් තියෙනවා ඒ පැය ඇතුලේ. ඊට පස්සේ විදර්ශනා භාවනා කරන එක ගැන යම් ප්‍රශ්න ගැටලු තිබුණොත් තව ටිකක් උපමා උපමේය අරගෙන මේක ටිකක් බුරුල් කරගන්න අපි බලමු. දවල්ට එන ධර්ම සාකච්ඡාවේදී නම් දෙකේ දොස් කරනවා යන්නේ නැහැ තමයි.